ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
සතියක් ගෙවිලා තවත් සතියක් උදා වෙලා සඳුදා දවසේ අපි ශ්‍රී ලාංකීය පුවත් විමසුම ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැදගත් සහ උණුසුම් පුවත එකට සම්පිණ්ඩනය කරන මිනිත්තු කිහිපය අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. මනෝජ්, අයිබුවන් සුබෝදසනක්. හොඳයි මනෝජ්, අපි මුලින්ම කතාබහට තෝරා ගමු. විශේෂයෙන්ම පසුගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම කතාබහට ලක්වෙච්ච මාතෘකාව ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි, මං හිතන්නේ මුළු ලෝකයේම දැවැන්ත මාතෘකාවක් බවට පත්වුණු මේ පැන්ඩෝරා ලේඛන, නැත්තම් පැන්ඩෝරා පේපර්ස් පිළිබඳව. මේ වන විට ශ්‍රී ලංකාවේ නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන ත්‍රිකුමාර් නඩේසන්ගේ නම් මේ සඳහා ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් ඔවුන් පිළිබඳව තමයි මේ දවස්වල ශ්‍රී ලංකාවේ වැඩිපුරම කතාබහ වන්නේ. මේ වන විට නඩේසන් මහතා අල්ලස් කොමිසමට ගොස් තිබෙන බවක් තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. මනෝජ්, මේ සම්බන්ධයෙන් වාර්තාවෙන් අලුත්ම තොරතුරු අපි මුලින්ම ඉදිරිපත් කරමු.
ඔබතුර ඔබත් කිව්වාගේ ලෝකනායකයන්ගේ, දේශපාලකයන්ගේ, ප්‍රකෝටිපතියන්ගේ රහස් ධනය සහ ඔවුන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රාශියක් පැන්ඩෝරා පත්‍රිකාව මගින් හෙළිදරව් වුණා. ඉතින් මේ පැන්ඩෝරා පත්‍රිකාවල නම සඳහන් වෙලා තියෙන ශ්‍රී ලාංකිකයන් ඒ වගේ මේ ගනුදෙනු ගැන වහම පරීක්ෂණයක් පවත්වලා මාසයක් ඇතුළත ඒ වාර්තාව තමන්ට ලබා දෙන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අල්ලස් සුදූෂණ විමර්ශන කොමිෂන් සභාවට උපදෙස් දුන්නා. ඒ අනුව මේ කරුණු කාරණා ගැන ප්‍රකාශයක් ලබා ගන්න අල්ලස් සුදූෂණ කොමිෂමට පෙනී ඉන්න කියලා හිටපු නියෝජ්‍ය අමතිවරයෙකුටුණු නිරූපමා රාජපක්ෂ මහත්මයගේ සැමියවුණු ත්‍රිකුමාර් නඩේසන් ඔහු පැය 3 විතර කාලයක් ප්‍රශ්න කිරීම වලට ලක් වෙලා ආයෙමත් අවශ්‍ය වුණොත් ඉදිරි දිනයක කැඳවන බවක් දැනුම් දීමෙන් පස්සේ ඉක්ම ගියා. ඔහුගේ ප්‍රකාශය ලබා දුන්නා. ඉදිරියේදී ඕනුනොත් ඔහුගේ බිරිඳ නිරූපමා රාජපක්ෂ මහත්මියගෙන් උනත් ප්‍රකාශයක් ලබා ගන්න අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව අදහස් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ත්‍රිකුමාර් නඩේසන් මහත්මයාගේ ඌ සතු ව්‍යාපාර වත්කම් ගැන ප්‍රකාශයක් ලබාගත්තු අල්ලස් දූෂණ විමර්ශන නිලධාරීන් ඔහුගේ බැංකු ගිණුම් ගැනත් තොරතුරු විමසලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඉදිරියේදී ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන්න නියමිතයි. දැන් මේ පිළිබඳව විපක්ෂය, සමගි ජනබලවේගය, ජාත්‍යන්තර පරීක්ෂණයකුත් ඉල්ලා සිටියා. රට ඇතුළත් දැඩි ආන්දෝලනයක් ඇති වුණා. කෝටි 3500ක පමණ මුදලක් මේ හරහා අනාවරණය වුණා කියන කාරණයත් එක්ක අපි දැක්ක පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව වාද විවාද සිද්ධ වුණා. නඩේසන් ඔහුට තියෙන දේශ සම්බන්ධතා, එතකොට පහුගිය කාලේ බලය හුවමාරු වෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බලය හුවමාරු කිරීමේ කටයුත්තේදී ත්‍රිකුමාර් නඩේසන් සමග කටයුතු කරපු ආකාරය සහ රජයේ ඇතැම් වෙලාවට චෝදනාවට ලක්වුණු පාර්ශවයන්ගේ මුදල් උරක් තිරුණඩේසන් නැග තියෙන්න පුළුවන් කියන අදහස් චෝදනා පාර්ලිමේන්තුවේදී පවා ගොනු කරනවා අපි දැක්කා. ඒ අනුව දේශපාලනයේ ඇතැම් ආන්දෝලනාත්මක තැන් ආයෙමත් හාරවුසන කාරණයක් බවට පත් වුණා. කොමුණක් දැන් ජනාධිපතිතුමාගේ නියමයෙන් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ තිරුණඩේසන් ප්‍රකාශයක් ලබා දුන්නා. ඉදිරියේදී ගැන විමර්ශන පවත්වන්න නියමිතයි කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.
හොඳයි, මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ඩලස් අලහප් පෙරම අමාත්‍යවරයා වෙන මේ ආකාරයට තමයි අදහස් දක්වා සිටියේ.
අතිවර ජනාධිපතිතුමා ඉතාම ක්ෂණික තීන්දුවක් ප්‍රශංසනීය ලෙස ගනු ලැබුවා. එතුමා උපදෙස් දුන්නා අල්ලස දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රයට මසක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුලා තියෙන කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කළා.
නිරුපමා
රාජපක්ෂ කියන්නේ වර්තමාන මේ රටේ ජනාධිපති, අගමැති, ඒ වගේම ඇමති මණ්ඩලයේ ඉන්න 5 දෙනෙක්. ඒ 5 දෙනාගේම සහෝදරියා. මේ සහෝදරියා සහ ඇයගේ සැමියාගේ නම් මේව පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වෙනවා. අපි අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු විදිහට අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලීමක් කරන්න තමයි අද අපි ආවේ. විශේෂයෙන්ම පසුගිය දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් පනතක් කළු සල්ලි සුදු කරන්න. මේ පනත අනුව ඕනෑම රටක තමන්ගේ මුදල් තියෙනවා නම් ඒවා මේ රටට ගේන්න පුළුවන්. 100%ක දඩයක් පමණයි ගහන්නේ. ඒවා පුළුවන් කොටස් වලින්ද පොලේ ආයෝජනය කරන්න, ඉඩම් මිලදී ගන්න, ඒ විතරක් නෙමේ බැඳුම් කරවල ආයෝජනය කරන්න, ඒ සෑම දෙයක්ම කරන්න පුළුවන්. ඒ පදතේම තියෙනවා කිසිම නමක් හෙලි කරන්නත් බෑ කියලා.
හොඳ අපේ ඊළඟ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, යුරෝපා සංගමේ සාමාජිකයින් සහ විශේෂයෙන්ම තවත් ආන්දෝලනාත්මක මාවතකට පාර කපපු ප්‍රවෘත්ති ගණනාවක් බිහි කරපු ඉන්දිය විදේශ ලේකම්තුමාගේ මුණ ගැසීම සම්බන්ධයෙන් මනෝජ් අපි මේ කාරණා දෙක පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු.
ඔබතුරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහමණ්ඩල සැසිවාරයට ඇමරිකාවට ගියපු ජනාධිපතිතුමා ලංකාවට ආපු ගමන් විශේෂයෙන් පෞද්ගලික සම්බුදා පාද්‍ර තමයි ලංකාවට ආවේ. කොමනක වූ පැමිණි විගසම මේ යුරෝපා සංගමයේ විශේෂ දූත පිරිස හමු වෙන නියමිත වෙලා තිබුණා. වෙනදා මේ වගේ සාකච්ඡා සිද්ධ කරන්නේ ජනාධිපති කාර්යාලයේ නැත්නම් ජනාධිපති මන්දිරේ. මේ සංවාදයේ සිද්ධ වුණේ ජනාධිපතිවරයා පදිංචි වෙලා ඉන්න මිරිහානේ නිවසේ. ඒත් එක්කම ඔවුන් ඇවිල්ලා සාකච්ඡා කරන්නේ මොනවද කියලා රට ඇතුළේ ඊට පෙර සාකච්ඡා තිබුණා. ඔවුන් කිව්වේ ලංකාවට ලබා දෙන GSP සහනය තවදුරටත් ළමා නොදී අහෝසි කිරීමට පරීක්ෂණයක් ලංකාවට පැමිණලා ඉන්නවා කියලා. කොමුණත් ඔවුන් ඇවිල්ලා හිටියේ GSP සහනය ලබා නොදීමට නෙමෙයි, ලබා දීමට අවශ්‍ය අධ්‍යයනයන් ඉවර කරන්න. මේ අධ්‍යයනයෙන් පස්සේ ජනාධිපතිවරයා හම්බ වෙලා ඒ ගැන සාකච්ඡා කරන්න. මේ කාරණේදී විශේෂයෙන්ම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ගැන විශේෂ අවධානය යොමු කරලා තිබුණා යුරෝපා සංගම් නියෝජිතයින්. මේ පිළිබඳව ජනාධිපතිතුමා කියලා තිබුණේ අපි ඒ ගැන කටයුතු කරන්න අවශ්‍ය කමිටුපත් කරලා තියෙනවා. මේවායේ වාර්තා අනුව අධිකමාත්‍යවරයාටත් නීතිපතිතුමාටත් ඉදිරි කටයුතු කරගෙන යන උපදෙස් දීලා තියෙනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ තියෙන සංශෝධනය කරන්න ඕන වගන්ති සංශෝධනය කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම වර්තමාන ලෝකයේ මානවයිතේ වාසකම් පිළිබඳ තියෙන එකඟතාවන්ට අනුව කටයුතු කරන්න මූලිකත්වයේ දීලා කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා යුරෝපා සංගම් නියෝජිතයින් සමග කියලා තිබුණා. ඒත් දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ආර්ථිකයට මානව සම්බන්ධතාවලට ඇතිවුණු බලපෑම පෞගේ දවස්වල ඒ කියන්නේ පෞගේ කාල සීමාව ඇතුළේ ලබාගත්තු ඉලක්කයන් වලට ළඟා වෙන්න සකස් කරපු සැලසුම් වලට බාධා එල්ල වුණු බව, ඒ වගේම මේ සියල්ල ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු ජන කොටස් වල අයිතිවාසිකම් ආරක්ෂා කරන්න උත්සාහ කරන බව ජනාධිපතිතුමා කියලා තිබුණේ. ඒ වගේම රටේ අභ්‍යන්තර ප්‍රශ්න රට ඇතුළේ විසඳගන්න මූලිකත්වය දුන්නා. ඒ සඳහා රටේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සහයෝගය ලබා ගන්න කටයුතු කළා. දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ලබා ගන්න ඉඩ ප්‍රස්තාව දීලා තියෙනවා. මේවා පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඊට පස්සේ යුරෝපා සංගම් නිලධාරීන් මේ සාකච්ඡා සහ සම්බන්ධතා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන්න අවසාන ඒකඟතාවය පළ කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්දිය විදේශයේ ලංකාවට පැමිණීම සහ මේ ඇතිවුණු කාරණාත් එක්ක ජනාධිපතිවරයාගේ මුණ ගැහිම බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරලා තිබුණා. කොමුණක් ටිකක් ප්‍රතිඵලදායක සාකච්ඡාවක් ඉවර වුණා කියලා තමයි වාර්තා වුණේ. දීර්ඝ කාලයක් ඒ කියන්නේ ටිකක් වැඩි වෙලාවක් මේ සාකච්ඡා පැවැත්තිලා තියෙනවා. ජනාධිපතිවරයා කියලා තියෙනවා අපිට ඕන 60-70 දශකවල තිබුණු ආකාරයේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඒ වගේම දෙගොල්ලන්ට පුළුවන් ඉන්දිය සාගර කලාපය ටිකක් සාමකාමීව දියුණු සාගර කලාපයක් බවට පත් කරන්න. වසංගත තත්ත්වය මේ පහව ගියාට පස්සේ ඉන්දියා ආයෝජකයන්ටත් රට හොඳ වෙළඳ කලාපයක් බවට පත් වේවි, ඒ වෙනුවෙන් තමන් ආයෝජකයන්ට ආරාධනා කරනවා කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා. ලෝකෙ වෙනත් කිසිම රටක් සනසන්න කවුරුත් ලංකාව විදිහට කටයුතු කරන්න සූදානමක් නැහැ කියලා මේ චීනය සමග තියෙන සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා කතා කරලා තියෙනවා. ඊට පස්සේ කොවිඩ් එන්නක්කරණය සම්බන්ධයෙන් ලංකාව ලබාගෙන තියෙන ප්‍රගතිය ඉන්දිය විදේශ ලේකම්වරයා ප්‍රශංසාවට ලක් කරලා තිබුණා. ටිකක් දීර්ඝ කාලයක් සුහදව තිබුණු සාකච්ඡාව ඒ අනුව ප්‍රතිඵල සාගතව අවසන් වුණා කියලා තමයි වාර්තා වන්නේ. අවසාන වශයෙන් ඉන්දියා අග්‍රාමාත්‍යතුමාට ලංකාවට එන්න කියලා ජනාධිපතිතුමා ආරාධනා කළා තියෙනවා. ඒ ආරාධනාව ඉන්දියා අගමැතිතුමාට බාර දෙන්න තමන් ඉතා සතුටින් බාර ගන්නවා කියලා ඉන්දිය විදේශ ලේකම්වරයා බාර අරගෙන තියෙනවා. ඒ අනුව මේ සාකච්ඡා දෙක පසුගිය සතියේ ජනාධිපතිතුමා හමු වෙලා කරපු සාකච්ඡා නිසා ටිකක් අවධානයට ලක් වුණු කාරණා බවට පත් වුණා.
ලංකාවට එල්ල විය හැකි සහ එල්ල වන විදේශ බලපෑම් පිළිබඳව කතාබහ කරන මේ මොහොතේදී විශේෂයෙන්ම මේ චීනය පිළිබඳව නැවත කතාබහක් මතුවලා තිබෙනවා මනෝජ්. විශේෂයෙන්ම මේ ඔබ දන්නවා ලංකාව කාබනික පොහොර චීනෙන් ගෙන්වීමට බලාපොරොත්තු වෙන සිටියා. නමුත් හදිසියෙම මේ ඒ සම්බන්ධයෙන් වන ඒ බලාපොරොත්තු අත්හැර දමන්නට රජයට සිද්ධ වුණා. නමුත් නැවතත් මේකට චීනය මැදිහත් වෙලා තිබෙනවා. ඇයි මේ චීනය නැවතත් මැදිහත් වෙන්නේ කියලා අපි කතා කරමු.
දැන් මේ චීනය නානායනය කරන්න නියමිත වෙලා පොර සාම්පලවල අහිතකර ශුද්ධ ජීවීන් අවස්ථා දෙකකදීම හඳුනා ගැනීමත් එක්ක චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කරන්න රජය තීරණය කළා. ඒ සම්බන්ධයෙන් පළවුණු මාධ්‍ය වාර්තා පැහැදිලි කරලා චීන තානාපති කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. එයින් මගින් පෙන්වලා දෙන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අදාළව පොහොර නිෂ්පාදන ක්‍රියාවලියේ ඒවා සෙල්සියස් අංශක 600 විතර උෂ්ණත්වයෙන් ජීවාණු හරණය කරනකොට අහිතකර ශුද්ධ ජීවී විශේෂ මේ අධි උෂ්ණත්වය යටතේ සම්පූර්ණයෙන් විනාශ වෙනවා. කොහොමුණත් ජාත්‍යන්තර ශාකාරක්ෂණ සම්මුතියට අනුව මේ ඒවීනියා කියන බැක්ටීරියාව හඳුනා ගන්න අවම වශයෙන් දින 6ක කාලයක් ගත වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට ආපු එක විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවු දෙයක් කියලා චීන තානාපති කාර්යාලය පෙන්වලා දෙනවා. එතකොට මේ වාර්තාව පදනම් වෙලා මේ චීන සමාගමෙන් සීවින් සමාගමෙන් කාබනික පොහොර ප්‍රතික්ෂේප කිරීමේ තීරණයත් එක්ක සමාගමටත් ප්‍රශ්න සාගත බවක් එනවා. විශාල මූල්‍ය හානියක් සිද්ධ වෙනවා. ඒ හින්දා විද්‍යාත්මක කරුණු මත පදනම් වෙලා කොන්ත්‍රාත්තුව ප්‍රකාරව දෙපාර්ශවයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කටයුතු කරන්න පෙළඹෙයි කියලා විශ්වාස කරනවා කියලා චීන තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු නිවේදනයේ දැක්වෙනවා.
රැන්දි සිටින්නේ SBS සිංහල ගුවන්විදුලිය ගෙනෙන සතියේ ශ්‍රී ලංකේ පුවත්ති මුසුමත් සමගයි අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අපි තවත් උණුසුම් මාතෘකාවක් පිළිබඳව දැන් අවධානය යොමු කරමු. මේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් වසර ගණනාවක පටන් මේ මාතෘකාව දේශපාලන කරලියට එනවා යනවා එනවා යනවා. නමුත් මේ මොහොතේදී නැවතත් නීතිපතිගෙන් පැහැදිලි කිරීමක් ලැබිලා තිබෙනවා සහ පක්ෂ අතර එකඟතාවක් පළ වෙලා තිබෙනවා මේ සම්බන්ධයෙන්. අපි කැමති ඒ සම්බන්ධයෙන් වාර්තාවන අලුත් පුතරතුරු දැනගන්නට.
ඔව්, දැන් ඉන්දිය විදේශ ලේකම්වරයා පැමිණීමෙන් පස්සෙත් මේ පිළිබඳව ටිකක් වැඩිපුර අවධානය යොමු වුණා 13 බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන කාරණය නිසා. කොහොමුණත් ලබන අවුරුද්දේ පළාත් සභා මැතිවරණය පවත්වන්න සූදානමත් එක්ක මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව මේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ පක්ෂ නායකයින් එකඟතාවය ලබා දීලා තියෙනවා. පහුගිය රජය මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්න සීමා නිර්ණ කොමිසම පත් කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවේදී 3-2 සම්මත වුණේ නැහැ. ඒ හින්දා දැන් පළාත් සභා අවුරුදු 2කටත් වැඩි කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා පවත්වන්නේ නැතුව. මේ පිළිබඳව රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රසේ නායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. ඔහු කිව්වා ඉන්දිය විදේශ ලේකම්වරයා පැමිණීමත් එක්ක 13 සංශෝධනයේ බලාත්මක කිරීම කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ කරන්න කියන කාර්යය මතු කළා කියලා හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරා. කොමනක් නැතිවන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය කරන්න පත් කරපු විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව රැස්ුණා පහුගිය සතියේ. දිනේෂ් කුමාර මේ කාරක සභාවේ සභාපතිවරයා, බැසිල් රාජපක්ෂ ඇමතිවරයා, නිමල් සිරිපාල ඇමතිවරයා, ආලි සබ්‍රිය ඇමතිවරයා, නිමල් වීරවංශ ඇමතිවරයා, ඒත් එක්කම කුඩා දේශපාලපක්ෂ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක, රංජිත් මද්දුව බණ්ඩාර, මනෝ ගණේෂන්, සුමන් කිරන් හකීම් මේ මන්ත්‍රීවරු රැස් වෙලා හිටියා. කොමුණක් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා මේ කාරක සභාවේ සභාපතිවරයා කාරක සභාවට දැනුම් දුන්නා. නීතිපතිතුමා සඳහන් කරලා තියෙනවා කියලා පළාත් සභා ඡන්දයේ පැවැත්වීම ගැන දැනට තියෙන පනත අහෝසි කරත් අලුත් පනතක් සම්මත කරගන්නකම් මොන ක්‍රමයකටවත් පළාත් සභා ඡන්දයේ තියන්න බෑ කියලා දැනුම් දීලා තියෙනවා කියලා දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කාරක සභාවට කිව්වා. කොමුණක් මේ සියල්ලෙන් පස්සේ මාධ්‍යට අදහස් දක්වපු මනෝ ගණේෂන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිව්වේ සමානුපාතික ක්‍රමයේ යටතේ ලබන අවුරුද්දේ මුල පළාත් සභා ඡන්දේ පවත්වනවා කියලා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කිව්වා. කොහොමුණත් කණ්ඩායම් සියල්ලම පරණ ක්‍රමයට ඡන්දෙ තියන්න එකඟ වුණා. ඒකට අවශ්‍ය සංශෝධන කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවට ගේනවා කියලා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කිව්වා. විපක්ෂයටත් ඕන ඡන්දෙ තියන්න, ඒ හින්දා පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සහයෝගය ලබා දෙනවා කියලා මනෝ ගණේෂන් මන්ත්‍රීවරයාත් කිව්වා. ඒ අනුව බොහෝ විට ලබන වසරේ මුල පළාත් සභා ඡන්දෙ තියන්න සූදානමක් වෙනවා කියලා තමයි දැනට වාර්තා වෙන්නේ.
පාර්ලිමේන්තුවේ පක්ෂනායකින්ගේ රැස්වීමෙන් අනතුරුව මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයට අදහස් දැක්වුවා.
මැතිවර ක්‍රම ප්‍රතිසංස්කරණ තේරීම් කාරක සභාවේ සම්මත වෙච්ච බසිල් රාජවංශ මහත්තුමා කල් දාපු මේ පළාත් සභා ඡන්දය ලබන අවුරුද්දේ මුල් කාලේ පවත්වන්නට කැමැත්ත බව අපිට දැක්වුවා. කෙසේ වුණත් ඒ සම්බන්ධව කොයි ක්‍රමයකටද ඒක පවතිනවා කියලා අපි සාකච්ඡා කරන අවස්ථාවේදී අවසානයේ අපි ඔක්කොම එකඟ වුණා මේ පරණ සමාජවාදී ක්‍රමයකටද ඒක පවත්වන්න ඕන කියලා අපි තීන්දුව ගත්තා. ඒ සම්බන්ධ අවශ්‍ය වෙන සංශෝධනය සම්බන්ධව ඒක කැබිනට් එකට දාලා පස්සේ පාර්ලිමේන්තුව ගේන්නම් කියලා සම්බන්ධ අවශ්‍ය වෙන උපදේශ විෂයවාර අමාත්‍ය ජනක බඩාරත් නගර මහතාට ලබා දෙනවා කියලා නැවතුමා වරුන්ද දුන්නා. ඒක පාර්ලිමේන්තේන අවස්ථාවේදී විපක්ෂයට අපිත් ඒක සම්පූර්ණම සහයෝගය ලබා දෙනවා කියලා අපි එකඟ වුණා. මොකද අපිට තෝරන පළාත් සභාව ඡන්දය නේද?
මොනේ අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේදී පැවතිච්ච කැබිනට් රැස්වීම සම්බන්ධයෙන්. කැබිනට් රැස්වීම දෙකක් පැවැත්තුනා. ඒ අතරතුරේදී තවත් සුවිශේෂී සිද්ධියක් සිද්ධ වුණ ආකාරයක් තමයි අපිට ආරංචි වුණේ. සමගි ජනබලවේගයේ නායක නැත්තම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබාගත් බවට. මොකක්ද මේ කාරණාව මනෝජ්?
මදුර දැන් රජය ක්‍රියාත්මක කරන ක්‍රියාදාමවලදී හොඳ වැඩවලදීත් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දක්වන විරෝධය ගැන ආණ්ඩුවේ ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් නිලධාරීන් දේශපාලනඥයින් ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කරලා තිබුණා මේ ක්‍රියාවන් කිසිම වගකීමකින් කරන ප්‍රකාශයන් නෙවෙයි, අදහස් දැක්වීම නෙවෙයි කියලා. ඒක ඊට පස්සේ ජනාධිපතිතුමා කියලා තියෙනවා තමන් මේ ගැන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් එක්ක කතා කරනවා කියලා. ඒ වගේම මෙච්චර දවසක් තමන් නිහඬව හිටියා. හැබැයි මේ පටු දේශපාලන ක්‍රියාපිළිවෙත රටක් ජනතාවක් දැනගන්න ඉඩාරින්න ඕන කියලා ජනාධිපතිතුමා සනාහ කරලා තිබුණා. කොමුණත් එහිදී තවත් අවධානය යොමු වෙලා තිබුණු කාරණයක් තමයි අපි මේවා දැන් ඉවසගෙන හිටියා හොඳටම ඇති. මීළඟ අවුරුදු තුන ඇතුලේ දැඩි තීන්දුව తీරන අරගෙන වැඩ කරන්න තමන් පැකිලෙන්නේ නැහැ. ජනතාව විවිධ සංවිධානය මහ සංගරත්නයේ බලාපොරොත්තු වූ කාර්යභාරය දශමකින්වත් අඩු කරන්න සූදානම් නැහැ. රජය මෙතෙක් බලාපොරොත්තු වූ සියලු දේ ඉටු කරන්න මොනවාරි තමන්ගේ අතින් වැරදීම් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වැරදි නිවැරදි කරගන්න තමන් පසුබට වෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. කොහොමුණත් මේ ජනාධිපතිතුමා සහ රජයේ ඉහළ නිලධාරීන් කීප දෙනාත් එක්ක පැවැත්වුණු සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහත්තුමාට විපක්ෂ නායකවරයාට කෝල් එකක් අරන් තියෙනවා, දුරකථන ඇමතුමක් අරන් දීලා අරගෙන ඔව් කියලා තියෙනවා. මේ කාබනික පෝර යොදාගෙන කරන වගාවට රට හුරු කරන එකට මුළු ලෝකෙම පක්ෂයි. නමුත් ඔබතුමාගේ ක්‍රියාකලාපයෙන් පේන්නේ මේකට දැඩි විරුද්ධත්වයක් තියෙනවා කියලා. මොකක්ද ඒකට හේතුව කියලා සජිත් ප්‍රේමදාස මහත්තයෙන් අහලා තියෙනවා. ඔබතුමා එකපාරට මෙහෙම අහන්න කල්පනා කරේ ඇයි කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එකපාර උත්තර දීලා තියෙනවා. එතකොට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔබතුමා කරන ප්‍රකාශ වලින්, ඔබතුමා එක්ක ඉන්න අනිත් අය කරන වැඩවලින් සමාජයේ මේ බව තේරුම් යනවා කියලා කිව්වට පස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා දෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඒ නිලධාරීන් ලොකු චෝදනා පත්‍රයක් තියෙනවා මේ කාබනික පෝර වැඩ පිළිවෙල සාර්ථක නැහැ කියලා. කාබනික වැඩේ සම්බන්ධයෙන් රිපෝට් එකක් අපි අතට ඇවිල්ලා තියෙනවා එතනින්. ඒ හින්දා රිපෝට් එකේ තියෙන කරුණු අනුව තමයි මේකට විරුද්ධව කතා කරන්න ගිහින් සයිට් ප්‍රේමදාස මහත්මයා උත්තරයක් දුන්නාට පස්සේ ජනාධිපතිතුමා දුරකථනයේ විසන්ධි කරලා කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමාත්‍යංශ ලේකම්වරුන්ට කතා කරලා මේ ගැන අහලා තියෙනවා මේව රිපෝට් එකක් තියෙනවද කියලා. කොහොමනත් එහෙම දෙයක් නැහැ කියලා තමයි නිලධාරීන් කියලා තියෙන්නේ. ආයිමත් ජනාධිපතිතුමා සයිට් ප්‍රේමදාස මහත්මයාට කතා කරලා තියෙනවා ඒ උත්තරෙත් එක්ක. මම හොඳට හොයලා බැලුවා ඔබතුමා කියන විදිහේ කිසිම වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නැහැ. මේ තට්ටු මාරු දේශපාලනේ ඔළුවේ තියාගෙන ඔබතුමා ওই විදිහට හැසිරෙන එක වැරදි. ජාතික වැදගත්කමක් තියෙන කරුණවලදී විපක්ෂ නායකවරයෙකු හැටියට වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනකොට ඒවට දේශපාලනය යදා ගැනීම හොඳ නැහැ කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. අවුරුදු 70 ගණනක්ම අපි මේ විදිහට වගකීමක් නැතුව දේශපාලනය කිරීමේ ප්‍රතිඵල තමයි අපි අත්විඳින්නේ. දැන් නැවතත් ඒ වැරද්දම කරන්න අවශ්‍ය නැහැ කියලා දුරකථනය ජනාධිපතිතුමාම විසන්ධි කරලා තියෙනවා. මේක පහුගිය සතියේ සිද්ධ වුණු සිදුවීමක් හැටියට රට ඇතුලේ ටිකක් සාකච්ඡා වුණු කාරණයක් වදුර.
ඔව් අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ එක කැබිනට් රැස්වීමකදී විමල් වීරවංශ අමාත්‍යවරයා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන්, මේ වන විට ඇති වෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන්, ආණ්ඩුව දිගින් දිගටම විවේචනය කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ අතරතුරේදී දැඩි චෝදනාවක් එල්ලවන්නට පටන් ගත්තා වීරවංශ අමාත්‍යවරයාට පසුගිය සතියේදීත්. නමුත් ඔහු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා. මනෝජ්, අපි මේ කාරණා පිළිබඳව අවසාන වශයෙන් පැහැදිලි කිරීමක් කරමු.
ඔව්, කැබිනට් රැස්වීමේදී තමන් පළ කරපු අදහස් සමාජ මාධ්‍ය වැරදි විදිහට අර්ථකථනය කරලා තියෙනවා කියලා විමල් වීරවංශ ඇමතිවරයා තමන්ගේ පුද්ගලික ෆේස්බුක් පිටුවේ ඒ ගැන සඳහනක් කරලා තිබුණා. ඒක මතු කරලා තිබුණේ ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය පළුදු වෙලා තියෙන්නේ බලාපොරොත්තු දේවල් නොකරන නිසා නෙවෙයි, බලාපොරොත්තු නොවු දේවල් කරන නිසා කියලා ඔහු කියලා තිබුණා. දිගින් දිගටම ඒ වගේ දේවල් සිද්ධ වුණාට පස්සේ ජනතා අපේක්ෂා භංගත්වය නිසා විශ්වාසය නැති වෙලා තියෙනවා. ඒ හින්දා මේ විශ්වාසය තහවුරු කළ යුතුයි. රටට වැදගත් තීන්දුව తీරන ගන්නකොට කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනයකින් ගෙනල්ලා සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් ඇතුළේ ප්‍රමාණවත් සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වලා ඒ කැබිනට් පත්‍රිකාව සම්මත කර ගැනීම වඩාත් සුදුසුයි. එහෙම වුණොත් පසුව වෙනස් නොවන තීරණයක් ගන්න ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා කියලා විමල් වීරවංශ ඇමතිවරයා තමන්ගේ Facebook ගිණුමේ තියපු පණිවිඩය සටහන් වෙනවා. ඒත් එක්කම ජනාධිපතිතුමා ඊට ඉක්මනින් මේ දේශපාලන ක්‍රියාවලියට සක්‍රියව ඉදිරිපත් විය යුතුයි. සාමූහික තීන්දුව ගන්නකොට පක්ෂ නායක රැස්වීමකට ජනාධිපතිතුමා සහභාගී වීම අතිශය වැදගත් කියන කාරණයක් විමල් වීරවංශ ඇමතිවරයා තමන්ගේ Facebook සටහනේ දක්වලා තිනවා. ඒ අනුව මේ දේශපාලනයේ මේ මොහොතේ සිද්ධවන ක්‍රියාදාමයට ජනාධිපතිතුමාගේ සක්‍රිය මැදිහත් වීමේ අවශ්‍යතාවය තමයි ඔහු එමගින් තවදුරටත් අපේක්ෂා කරලා තිබුණේ.
හොඳයි, ඒ ප්‍රවෘත්ති සමගින් අපි අද දවසේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකාවේ පැවැත්ම සම්බන්ධව මාවතපත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්. බොහොම ස්තුතියි මතුර.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.